ඉදිරිපත් කරන්න පුළුවන්.
පිරුවන් සරණ මහාචාර්යතුමා. මම පොඩි කාරණාවක් ඉදිරිපත් කරන්න කියලා. සූත්‍ර පිටකේ බලද්දී මට සූත්‍රේ නම නම් මේ වෙලාවේ මතක නැහැ. එතෙන්දී බුදුපණන් වහන්සේ දේශනා කළේ තියෙන ආදී මොකද උදේ වය වගේම ආශ්වාදයේ ආදීනේ නිස්සරණ කියන මේ කාරණා පහම අවබෝධ කරගත්තු කෙනා ඒ කියන්නේ දුකින් නිදහස් වෙනවා කියලා. එතකොට සමහරක් තැන්වල තියෙන්නේ උදේ වය විතරයි. ඒ දැන් මේ සමහරක් වෙලාවට ආශ්වාද ආදීනේ නිස්සරණ කියන කාරණා තුනම සඳහන් වෙනවා. එතකොට දැන් මෙතෙන්දි කාරණා පහම සඳහන් කරලා තිබුණා. එතකොට දැන් මට මෙතනදි හිතෙන දේ නේද ආශ්වාදය කියන්නේ දැන් මේ අපි කියන එක නෙමෙයි කියන එක. සාමාන්‍ය වෙලාවට අපි දැන් උදාහරණයක් ගත්තොත් ආශ්වාදය කියන්නේ දැන් මලක් ගත්තොත් මල සුවඳයි ලස්සන එහෙම දෙයකටනේ සාමාන්‍ය මිනිස්සු ආශ්වාදී කියලා හිතන් ඉන්නේ. එතකොට ආදීනවේ කියන්නේ එක්කො එක පර වෙනවා එක්කො එක නැති වෙනවා. එතකොට නිස්සරණය කියන්නේ ආයෙනම් මට මල් ඕනේ. එහෙනම් මලෙන් ඉගෙනකින් අයින් වෙනවා කියන්නේ. ඒ වුණාට මෙතෙන්දී ඊට වැඩිය බොහෝම يعني මීට වඩා දෙයක් නේ එතකොට ඇත්තටම සංසහන් කළේ. ඒක ගැන චුට්ටක් පිළිකිරි කරන්න පුළුවන් නම් මේ අනිත්‍ය පිළිබඳව ඒ පැත්තෙන් යන විග්‍රහයක් නේද මෙතෙන්දි මේ සඳහන් වෙලා තියෙන්නේ කියන එක තේරුවත් සරණයි.
නැහැනික මම හිතන්නේ හොඳ මේ ප්‍රශ්නය. මොකද අපිට ආස්වාදය කියනකොටම අපි කැමති කියන තැනින්නේ. ඒ කියන්නේ පුද්ගලයාට දෙයක් ලැබෙනවා නැත්තම් සතුටු වෙනවා කියන පැත්තෙන් අපි කැමති දේවල් වල තමයි ආස්වාදේ තියෙන්නේ. එතනම ප්‍රශ්නයක් එනවා. එහෙනම් අකමැති දේවල් වල ආස්වාදයක් නැහැ කියලා. ඒ එතනම් පේනවා ඒ විදිහට ගත්තොත් එක මේ අර ලෝකෙට අයිති පැත්තෙන් බලන්න යමක්. ඒ කියන්නේ පුද්ගලෙක් දාලා එයා කැමතිද නැද්ද කියන පැත්ත. ඉතින් මේ දහමේ ඊතර වෙන දර්ශනයේදී ඊට වඩා ගැඹුරු අර්ථයක් මතු කරන්නේ ඒක ඒ ටිකෙන් ටික තමයි ඒ ගැඹුර පේන්නේ. ඒවා අපිට ගන්න පුළුවන් මං හිතන්නේ අර මේ සතුටින් පිළිගැනීම නැත්නම් ඡන්දය ඡන්ද මූලිකා සබ්බේ ධම්මා කියලා තියෙනවා. අරමුණ ඒ කැමැත්තෙන් බාර ගැනීමක් තියෙනවා. ඒකේ බැස ගැනීමම ඒ කියන්නේ අරමුණ පිළි ගැනීමම සතුටින් හැමතෙන් ඒ බැස ගැනීම ඔකම තව පැත්තකින් බලන්න පුළුවන්. අපි දැන් තණ්හාව කතා කරන්නේ. ඒකට තණ්හාවේ අපිට මුලින් පේන්නේ බහිද්ද දේට තණ්හාව විතරනේ. එන්නත් තව ගැඹුරට යනකොටනේ අපිට මේ අජ්ජත් තණ්හා කියන පැත්ත අහුවෙන්නේ. ඒ තණ්හාව කියන්නේ කැමැත්තනේ. ඒ තණ්හාව කියන එකම ඉතින් ආස්වාදය තමයි නේද? ඒර තණ්හා ජාලිනී එකේ මෙච්චර තණ්හා කොටස් ටිකක් තිබුණාට අපට ගෝචර වෙන්නේ නැහනේ එහෙම. ඉතින් මූලික මට්ටමේදී ඒව හිතා ගන්නවත් බැහැ. දෙයක් අල්ලගෙන ඒකට කැමැති ද අකමැති ද මට්ටමින් තමයි සාමාන්‍ය ලෝකෙට කතා කරන්නේ. ඉතින් මේ දර්ශනයේ ගැඹුරට යන්න පේනවා මේ තණ්හාව කොච්චර ආකාරවලින් යදෙනවද. ඒ තණ්හාව කියන්නේ ආස්වාදයත් එක්කනේ යන්නේ. ආස්වාදය කියන එකම නෙමෙයි. ඒකට ඒකේ ඒ පැත්තෙන් බැලුවොත් එතනම අර ආදීනමය පැහැදිලි වෙනවනේ. දැන් අපි ඕක ආස්වාදය කියනකට වඩා තණ්හාව කිව්වනම් දැන් අපිට ආදීනමය පැහැදිලි. මොකද ඒකම තමයි දුකේ හට ගැනීම, නැත්නම් දුක් ආර්ය සත්‍ය වෙන්නේ. දුකට හේතුව තණ්හාවනේ. ඉතින් වැඩේ තියෙන්නේ අපිට තණ්හාව මොන මොන මට්ටමින් දකින්න පුළුවන්ද? ඒක අර ප්‍රඥාව වැඩිම අනුවනේ කියුම් වෙවි යන්නේ. අනේ ඒ පැත්තෙන් ගත්තොත් මට හිතෙන්නේ ඔකේ අර ඊට වඩා ගැඹුරක් පේනවා. එතකොට ඒ ප්‍රඥාව වැඩෙන මට්ටම අනුව තමයි තණ්හාවේ සියුම් ආකාර අහු වෙන්නේ නැත්නම් ඒක දකින්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් අපට ගෝචර කාම තණ්හා මට්ටම ඕන කෙනෙකුට. ඉතින් මේ නුවණ වැඩිමත් එක්ක තමයි භව තණ්හා විභව තණ්හා කියලා දෙයක් තියනවාද කියලාවත් අහු වෙන්නේ. ඒවත් ඉතින් මේ එකෙත් යම් කිසි ආස්වාදයක් තියෙන හින්දානේ ඇලිලා තියෙන්නේ. ඒක නුවණින් දැක්ම තුල මොකද්ද වෙන්නේ? ආදීනවේ පේනවා. ආස්වාදයේ එකම ආදීනවේ පේනවා ඒක නුවණට. දැන් ඒ මට්ටමට යනකොට බලන්න එතකොට පුද්ගලයෙකුට කතාව නෙවෙයි. හැබැයි අපි අර වචනම තමයි යොදාගන්නේ. පුද්ගලෙක් නැතුව ඒකේ ධර්මතාවය එතන මේ පැත්තෙන් බැලුවොත් මේ මං හිතන්නේ ආස්වාදයේ ආදීනව දැක්කොත් තමයි නිස්සරණයක් ගැන හිතන්නේ නේද? මේකෙන් මිදෙන්න අවශ්‍යතාවයක් එන්නේ. මිදෙන්න අවශ්‍යතාවය ආවත් දැන් ඔන්න භව මට්ටම තණ්හාවෙන් පිළිගැනීමක් හින්දා භව නැති කරන්න ගියාම විභව තණ්හා ඇති වෙනවා. හැබැයි මේකේ මේ ධම ඇහෙනකොට පටිච්ච සමුප්පන්න භව ඇහෙනකොට ඒක නැති කිරීම නෙමේ, එතර වීම, ඒ කියන්නේ නොයෙදීම නුවණට අහු වෙනවා. නැති කරන පැත්තට නෙමෙයි යන්නේ. ඒකට නිස්සරණය කියනකොට අපහැරීම නෙවෙයි. දැන් ලෝකෙට අයිති මට්ටමේදී තියෙන දේ අපහැරීමනේ. දැන් ධම්ම දැක්ම තුළ මේ ලෝකෝත්තර දර්ශනයේදී වෙන්නේ මේ ලැබෙන්නේ මෝඩකමට. ඉතින් මෝඩකම දුරු වෙනකොට ලැබීම කියන කතාව යෙදෙන්නේ නැහැ. මේ ethical හිමේවි මේ නැත්තම් අහු වෙන්න බෑ කියන අනේ පටිච්ච සම්පන්න න්‍යාය අවබෝධ වෙනවා. අනේ විදිහට තමයි ඒ අපි ඊතර වෙන පැත්තේදී නිස්සරණය. ඉතින් නිස්සරණයකට එන්නේ නෑ ආස්වාදය ආදීනවය දැක්කේ නැත්තම්. අනේ ඒ වගේ අදහසක් කිනුත් ගන්න පුළුවන්. ඉතින් අර මුලින් ලෝකෙට අයිති මට්ටමකින් බහිද්ද පැත්තෙන් එත නැත ඇසුරු කිරීම තුළ තියෙන එක ඊළඟට එත නැත ඇසුරු වෙන්නේ මෙද නොදැකීම නිසා. මෙද නුවණින් නොදැකීම මජ්ජේ මන්තා නලිප්පති වෙනකොට එත නැත කතාවක් අදාළනේ තියෙනවා. පෙරවන්
සරණයි. එතකොට දැන් අත්තර ගම් ප්‍රතිචිනස් තියෙන සුඛියක් තියෙන සැකරි එළිය තියෙන දෙයක් ගැන නෙවෙයිනේ. එතකොට දැන් මෙතන කියන්නේ දැන් ආශ්‍රාදය කියන එක. එතකොට අර තණ්හාජාලන සූත්‍රය කියන අජත්ත තණ්හාව කියන එක ඒ කියන්නේ යමක් තිබිලා මම ඉඳලා මම යෙදෙන බවනේ. එතකොට රූපයක් දැකීදී අතර රූපෙන්නේ එතකොට අර මම එතකොට ඒක හරියට දැකපු කෙනා අර ඒක අර මම ධර්මතාවයේ දකින්නවනේ ඒ තුලින් සරණ කරනවනේ මේ නිස්සරණය ප්‍රඥාව හරහා වෙනවා කියන එක තමයි මම තේරුම් ගත්තේ.
ඔව්. ඒ තරණය වෙනවා කියනට වෙන්නේ ඥානය එක්කෙන් ආයතන වලින් දැනගන්න මට්ටම ඉක්මවා යන දැක්මකට එන්න ඕන ඥානෙ. ඒ ඒ දැක්ම විස්තර කළොත් ආස්වාදය ආදීනමය නිස්තරණය තුනම ඒක යෙදෙනවා නේද?
ඔව්.
ඒ කියන්නේ හරියට ඔය දුක්ඛාරය සත්‍ය වගේ තමයි ආස්වාදය ආදීනමය.
ලෝකේ ඩයිටි වචන වලින් කිව්වට ඒ ටිකම තමයි අතරම කියලා තියෙන්නේ. දැන් අපි හිතන වචන ටික කියන්නේ එනවාද ගැඹුරු ඉදෙන්නේ අරක ගැඹුරු ඉදෙන්නේ කුඩා ගැඹුරු
ඒක තමයි. දැන් බුදුහාමුදුරන්ගේ හැම දේශනාවක් තමයි කරන්නේ ඊතර වෙන දර්ශන. හැබැයි අපි දන්න සතහන් වලට මේ අපේ දන්න භාෂාර්ථයට දාගත්තාම එන්නේ ලෝකෙටයි කියන්නේ. ඔබට තමයි ඔය දැන් අතහරින්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මම දෙයක් කරන්න හදන්නේ. තියෙන දේවල් මේ දති දින්න හදන්නේ. ඒ ඒකෙන් ඒකෙන් මගපල නිවන් ලැබෙන්නේ නැහැ. මොකද එහෙම ලැබෙනවා නම් අපි දන්නවා.
හැබැයි යම් කිසි සහනයක් ලැබෙනවා.
සහනයක් ලැබෙනවා දැන් මං කිව්වේ දැන් දානේ උපරිමයට ගියේ කවුද? අපි දන්න විදිහට වෙස්සන්තර රජුරෝනේ.
ඔව්.
ඉතින් ඒ අත්හැරීම තුල සෝවන් වුණාද වෙස්සන්තර රජුරෝ?
නැහැ
නේ. ඉතින් දන් දීලා පුළුවන්ද සෝවන්? පුළුවන් නෝ වෙන්නේ නැහැ මේ ජීවිතේ. එතකොට මේ වගේ ඒ දහම ඇහිලා අවබෝධ කිරීම තුල එතර වෙනවා නිසා දැන් ඒවා අන්තිමට ලෝකෝත්තර දර්ශනයක තේනවා. ඒවත් ඒ කියන්නේ මෙහෙම කළොත් සත්‍ය අවබෝධ වෙයි කියලා කරන ඒවා. ඒ කියන්නේ පුද්ගලයෙක් අවබෝධ කරන්න කරන්නේ ඒ ඔක්කොම දහම දැක්මත් එක්ක වැකෙන්නේ සීලබ්බත පරාමාසය පැත්ත. සෝවාන් වීමේදී තමයි සීලබ්බත පරාමාසය දුරු වෙන්නේ. මේ ක්‍රමවලින් මඟඵල ලබන්න පුළුවන් කියන දෘෂ්ටිය කැඩෙන්නේ සෝවාන් වීමේදී. ඒක කලින් සීලබ්බත පරාමාසය තියෙනවනේ නේද? එතකොට මේ දහම ඇහිලා අවබෝධය තුලින්මයි ඊතර වෙන දර්ශනය එන්නේ. මේවා රුකයි මතිනේ මේ වගේ කතා කරනකොට ඒක තමයි ඉතින් දැක්මත් එක්ක ලෝකෝත්තර දර්ශනෙත් තියෙන්නේ. එතකොට අත අරිනවා නෙවෙයි අත හැරෙනවා නෝන තුල සත්‍ය නෝන තුල සත්‍ය දැකීම තුල පිහිටන්නේ නැහැ. පිහිටීමක් ලබන්න විදිහක් නැහැ. දැන් පිහිටීමක් ලැබුවේ නැත්නම් ඒක එක්ක ඇලෙන්න හරි ගැටෙන්න හරි අතහරින්න හරි කතාවක් කියදෙනවා. එහෙන් රන්නේ ඒ දර්ශනය ඒක ඉතින් අර ආයතන ඉක්මවා යන ඥානය ඇත්තට මේ සතර ඥානය දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං එක්ක කතා කරන්නේ. එකේදී අපි කියන්නේ අර ලෞකික සම්මාදිටියත් මේ ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂව බලනකොට එක්තරා මිත්‍යා දෘෂ්ටිය මේ මට්ටමින් බලන්න ඕන.
ඔව්.
ඔතන මිත්‍යා දෘෂ්ටියත් එක්ක බලනකොට ලෝකෝත්තර සම්මාදී ලෞකික සම්මාදී සම්මාදික්කිය.
ඔව්.
හැබැයි එතර වෙන දර්ශනෙත් එක්ක බලනකොට ලෝකෙටයිද සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. මේ සසරේ යෑමක් මේක
තියෙන්නේ.
පෙරවීම නෙවෙයි. ගලේ කල්ලගෙන යන ගමනක් නේ එතන
තියෙන්නේ. ඔව් මා එක්ක ඇත පී එක්ක ඇත කිව්වා. කොහොමද ඒ කාරණා තියෙන්නේ විදිහේ?
ඔව් හැබැයි ඒවල් සත්‍ය ලෝකෙටයි තියෙන්නේ. ඒ බොරුයි කියන්න බෑ. එහෙනම් පෙර වීමේදී ඒවා අදාළ නැහැ. එසේ යමක් යමක් කියන එකම අදාළ නැති වෙනවා. යමක් කියන එකෙන් ඉතර වෙන්නේ. ඒකෙදි මේ අපන මතක තියාගන්න දැන් ලෞකික සම්මාදිට්ඨියෙන් කරන ඒවා නැති කරනවත් නෙවෙයි. ඒවා කළා කියලා ගැටලුවක් නැහැ. හැබැයි නුවණ තියනවා ඒකෙන් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. ඔකට ඉතින් යහපතක්. නිවන් මාර්ගේ නම් මේ ප්‍රඥාව එක්කම යන්න ඕනේ දෙයක් සම්මාදිට්ඨිය එක්ක. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක්ක. යදීම තමයි මාර්ග කෘත්‍ය කියන එක. ඔය දැන් අපි ඒ ඔකට බං කියන්නේ අර ඉතර තර්කයට යන්න නෙවෙයි මේ දර්ශනය තුල පෙර වෙන දර්ශනයේදී අර අපිට අර ලෝකෙට අයිති පැත්තෙන් ගලපපු ටික ලෝකෝත්තර දර්ශනයේදී වෙනස් අර්ථකින්, ඒ කියන්නේ ලෝකයාට අර්ථය නෙමෙයි ඒක ඉක්මවන පැත්තකින් ඒ දැක්මක් කියන්නේ. ඒ තමයි ඥානය. එතකොට ආයතන වලට අහු වෙන මට්ටම නෙවෙයි. ඒකනේ ඥානය කියන්නේ. ආයතන ගෝචර ඉක්මවන එක. ඉතින් මේක මම දකිනවා ඔය ඒ විතරක් නෙමෙයි හැම සූත්‍ර දේශනාවකම හැම බුද්ධ දේශනාවකම ලෝකෙට අති තේරුමකුත් තියනවා ඊතර වෙන ඒ අර්ථයක්. ඒ අර්ථේ අර තමන්ගේ අදහස් ටික අයින් කරනකම් ඇහෙන්නේ නැහැ කියන්නේ. ඒ වචන වලට දාගත්තු සටහන් නිමිති තියෙනවානේ. ඒ ටික අතහැරලා අතහැරෙන දහමක් ඥානෙ. එකයි ඒක මේ මම දකින්නේ අර උඩු යට ඉතුරු වීමක් වෙනවා කියන්නේ. සාමාන්‍යයෙන් හිතාගෙන හිටිය උඩු යට වීමක් වෙනවා දර්ශන. මද ලෝකෙට ගලපන්නම බෑ. ගැලපුවත් අපහු අර ඉතර වෙන පැත්ත නෙවෙයි. ඒ ගැලපීම තමයි අර මුලින් කියන්නේ ආදීනවේ ආස්වාදයේ ආදීනවේ. ලෝකයා මෙහෙම. හැබැයි ඉතර වීමේදී ඥානේදී එක එක කතා කළාට ඉතර වීමේදී එහෙම කතාවකුත් තියෙදෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාරත් තියෙන්නේ නැහැ. ඒ කියන්නේ සතන් ඉතුරු වෙන්න ඉදිහන්නේ. අපිට කතාවක් නැහැ. හැබැයි මාර්ගයේදී අපිට ඔය ටික කතා කරන්න පුළුවන්. يعني ආදීන ආස්වාදය ආදීන වේ. ඒ ඊළඟට ඊතර වෙන ඥානේදී Nirodhe ඥානය කියන්නේ Nirodhe තුල මොකද්ද කතාව? මුලින් කියන්න වෙන්නේ මෙන්න මේ ආස්වාදය ආදීන වේ යෙදෙන්නේ නැහැ නේ ඒකේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක. හැබැයි ඒ කීමටත් අන්තිමට කියන්නේ නිරෝධේ ඥානං කියන එකට අහු වෙනවා. මේකත් මඤ්ඤණාවක්නේ කියන, ඒ කියන්නේ රහතන් වහන්සේට මේක අදාළම නැහැ නේ. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් දැන් මෙහෙම කතාවක් කියනවාද? يعني ආස්තතේ ආදී නේද? බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මහණ සතුටෙන්ද ඉන්නේ? මොනව ලැබුණටද සතුටු වෙන්නේ? දුකෙන්ද ඉන්නේ? මොනව නැති වුණාටද දුක් වෙන්නේ? ඔක තමයි ඇත්ත ඇත්ත කතාව. හැබැයි අපි එතන නැහැ. තෙන්තේ ඒ කොට කියන්නේ අවිද්‍යාව යෙදෙන්නත් ඉතින් මොනවද මොනව ලැබුණටද ආස්වාදේ, මොනව නැති වුණාටද ආදීනවේ. ඒ කියන්නේ ඒ මට්ටමේදී කතාවක් නැහැ. හැබැයි මාර්ගේ වඩන කෙනාට ඔය කතාව උදව් වෙනවා. ආස්වාදයේ ආදීනමය නිස්සරණේ. ඒතර වුණාට පස්සේ ඉතින් යෙදෙන්න බෑ කියලා නුවණකට අහුවෙනවා. නේද? එරුවන් සරණ.
එරුවන් සරණ. අත්මාන පිරිමාණකම. එතකොට මට ඒකට තව පුංචි දෙයක් එකතු කරන්න. එතකොට දැන් අර අපි විතක්කිත ਵਿਚාරගෙන කියනවනේ. එතකොට අත්තම ධම්මඥානාවක් එතෙන් නැහැ. ලෝකයේ ගැන ඇතිපැති අවබෝධ කරගත්ත කෙනාට ඒක නේද? කියන්නේ ලෝකයක් අකක් වීම ගැන ඒක නොවන බව දැනගත්ත කෙනාට 아무තේ මන්නේනක් කරන්න දෙයක් නැහැ නේ ඇත්තටම. ඒ නිසාමද අර හතන් හසේ මන්නේනා නැහැ කියන්නේ?
ඔව් නෑ මන්නේති. හැබැයි නෑ මන්නේති තැනට එනකන් ඉන්නේ මන්නේනාව. ඒකයි මා මන්නේති. වෙනස තියෙන්නේ මඤ්ඤණාව බව දැකීමේ ඥාණය කියන. තමයි හිලා දැක්ම නිසා. සේකභාවයේ. එතකොට එයා මඤ්ඤණාව බව දන්නවා. හැබැයි එකෙන් මිදීමේ ඒ දැන දැක් ඒ දන දැන් දැක්ම තුලම මිදීම පැත්තට නියමු වෙන්නේ. අපට මෙහෙම වුණාට රහතන් වහන්සේට මෙහෙම වෙන්නේ නැහැ කියන ඥාණය තියෙනවනේ. ඥාණයට අහු වෙනවා. හැබැයි ඒ වුණාට මඤ්ඤණාව නැවතිලා නැහැ. ප්‍රඥා වගේම මඤ්ඤණා වෙනවා. ප්‍රඥා මඤ්ඤණාව කියලා දන්නේම නැහැ. එයාට ඒක ඇත්ත. ඒක සේකභාවයට තමයි මඤ්ඤණාව අතාවුයි. ඒ කියන්නේ මඤ්ඤණාව කියන්නේ හැඟීමක් තියෙනවනේ මෙහෙම වෙනවා කියන. ඔය මූලික මට්ටමට ගියොත් දික්ක සුඛ මුත විඤ්ඤාත කියන හැඟීම අපිට තියෙනවනේ. බැර ඥානය තුළ ඒක මඤ්ඤණාවක් කියලා දකින්න පුළුවන්. එතැඟීම මඤ්ඤති මඤ්ඤති මේතම් ඒ ඒකේ බැස ගැනීම නිසා තමයි ඒක ප්‍රපංච බවට පත් වෙලා අර ලෝකේ ඇසිරෙන්නේ. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියන චක්කු විඤ්ඤායේ ස්වરૂපේසු එතකොට අර පංච සංඥා සමුදාන. හැබැයි ඒ මට්ටමට පත් වෙන්නේ පස්සපච්චා වේදනා යම් වේදේති තන් සංජානාති යම් සංජානාති තන් විතක්කේති යන්න විතක්කේති එනවා. ඒ ඒ ටිකේ ඇඟීම නිසානේ මඤ්ඤ මඤ්ඤණාව මඤ්ඤති මේත. ඒ ඊයේදීම තියෙනවා. එතකොට නෑ මඤ්ඤති කියනකොට අදාළනේ යෙදෙන. ඒ වගේ කියලා තමයි හිතන්නේ තියෙන්නේ. අත් දකින්නේ.
ඔව් සත්‍යයි. එහෙනම් අප්‍රමාණ පිළිසෙද වෙන අනිත් ඒක ආස්ථා දෙන්න තිරුවන් සරණයි.
මෙයා මට අර ඔබතුමාගේ සාකච්ඡාවෙන් පස්සේ ප්‍රශ්නයක් ඇති වුණා අහන්න අවශ්‍යයිද මේ වෙලාවේ?
ඔව් අහන්න අහන්න.
අර එතනදී තණ්හාජාලනී සූත්‍රය බලන්න කියලා කිව්වා මම. ඉතින් ඒක ඇහුවා මේ අර අනුම්දස් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක. මට ඒක පැහැදිලිව තේරුනේ නෑ. ඊළඟට තව සූත්‍ර පිටකේ තියෙන එකක් බැලුවට මේ පැහැදිලි උනේ නෑ හරියට. එතනදී අර ආයතන හයට සම්බන්ධ 18 ආකාරයේ අතීත අනාගත වර්තමාන කියන ඒකට දාන හැටි තේරෙනවා. එතකොට අජත්ත 18යි බහිද්ද 18යි ගන්න අවස්ථාවේදී අපේ ආයතන හයට සම්බන්ධ කළාද එතන හිතන්නේ නැතුව මේ ආයතන හයත් එක්ක ඒ සම්බන්ධ ඒ ප්‍රශ්නේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ඔය කතා කරපු ඒ ප්‍රශ්නේත් එක්කම අර ඒ ධර්මදේශනාවක මම ඇහුවා අනුදස් ස්වාමීන් වහන්සේගේ අපි සෝදාපන්න කෙනා මෙම ඥාන 77ක් දකිනවා කියලා. එතකොට ඒ ඥාන 77ට එන්නේ ආර්ය සත්‍ය හතරයි ආස්වාදය නිස්සරණය ආදීනව කියන ඒ එතන හතක් තියෙනවා. ඒ හතත් එක්ක අර 11 ආකාරයට සම්බන්ධ වෙන්නේ රූපයේ 11 ආකාරය දන්නවක හරියට පැහැදිලි නෑ. මේ අන්නේ කරුණු දෙක පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ.
දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ඔය 18 අරගෙන බලපලා තේරුම් ගන්න හදනවනේ.
එහෙමයි.
එහෙම දෙයකට නිවේ යෝග තියෙන්නේ. මෙන්න මේ දැක්ම ඇති වෙනකොට ඒ යෙදෙන අපි පේනව නැත්නම් විස්තර කරන්න පුළුවන්.
එහෙමයි.
දැක්ම එක. ඉතින් එතන මුලින්ම දැන් අජත්ත පැත්ත අපිට තේින්නෙම නැහැ.
එහෙමයි.
පුතුණියක් කිව්වා වගේ දැන් ආයතන එක්ක බලනකොට අදහසක් ගන්න පුළුවන් බහිද්ද 18. ඒ කියන්නේ යමක් එක්ක මේ යමක් කියනකොට තණ්හාව යෙදিলা තියෙන හැටි.
එහෙම.
යමක්
කියනකොටම තණ්හාව ඉපදිලා ඉවරයි නේද?
ඔව්. ඒකේ තණ්හාව යෙදෙන ආකාරය ඉතින් බුදුහාම ගිරෝ පෙන්වනවා. ඒකට ඒක ටිකක් මේ විග්‍රහ කරන්න ගියොත් ඔය 18 ආකාරයෙන් මොන හරි විදිහකට යෙදিলা.
හොඳයි.
ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක බැසගෙනම තමයි ඉතුරු දේවල් ටික වෙන්නේ.
හොඳයි.
මේ දැන් අපි ආයතනකින් මේ මොහොතේ හුස්ම කියන එක ගන්න ආස්වාසය නැත්නම් ප්‍රාස්වාසය.
එහෙම.
දැන් ආස්වාසය කියලා දැනගන්නවනේ. ඉහළ යන හුස්ම කියලා දැනගන්නවනේ.
එහෙමයි.
ඔය මූලිකව බලන්න ඔය දැන ගැනීම එක මම යෙදෙනවද නැද්ද? අවුද දැනගන්නේ. යෙදෙනවනේ.
යෙදෙනවා.
දැන් තේරුම් ගන්න ඕන හුස්ම ඉහළ යනවා කියලා දැනගන්නකොට සක්කාය කියන එක යෙදිලා.
එහෙමයි.
තියෙනවනේ.
එහෙමයි.
අපි නිකන් හුස්මත් ඉතින් ඔය හුස්ම කාගේද? මගේ නෙමෙයි නම් වෙන කාගේද? මම නිදැනගත්.
එහෙම.
ඔව්. කතාවට කියන්නේ මගේ හුස්ම. අමාගේ හුස්ම දිහා බලන්න කියලා නේ කියන්නේ.
එහෙමයි.
ඒක අපි හුස්මේ මම නෑ කිව්වට ඒ පටන් ගන්නකොටම ඒක යෙදිලා ඉවරයි.
එහෙමයි.
අපි වෙන කාගේවත් හුස්ම දිහා නෙමෙයි බලා ඉන්නේ. වෙන කාගේවත් කිව්වත් බලා ඉන්න මම ඉන්නවා. දැන් එහෙම නෝනක් මේ හුස්ම මගේ නේ ඔය දැන් තියෙන්නේ. අපි බලන්නේ තමන්ගේ හුස්මනේ. එතකොට ඒක අපට පේන්නේ නැහැ. හැබැයි හුස්ම කියන දෙය එක්ක තණ්හාව යෙදිලා
තියෙනවා. ඔව්, එතන තේරෙනවා.
ඔව්. එතකොට අන්න ඒකෙන් ඉස්සෙල්ලා තේරුම් ගන්න බලන්න බහිද්ද 18. එතකොට ඒකෙත් දැන් අපි කැමති ওই 18ට වර්ග කර කර ගලපන්න. එහෙම ගැලපීමට වඩා උතන අවශ්‍ය වෙන්නේ දැන් එහෙම තණ්හාව හොයාගෙන අයින් කරනවා කියන එක නෙවෙයි මාර්ගය කියන්නේ.
හොඳමයි. අර හොයන්නේ අනේකත් ටිකක් තව කෙලෙස් එකතු කර ගැනීමක් වගේ එතකොට.
නෑ, එහෙම හොයන එකේ වරදක් නැහැ. හැබැයි තේරුම් ගන්න මාර්ගයේ විදිහට දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? දුක පිරිසිඳ දකින්න.
එහෙම.
අපිට දුක පිරිසිඳ දකින්න. එතකොට ඒකේදී අපිට දැන් තණ්හාව පිරිසිඳ දකින්න නෙවෙයි කියන්නේ. දුක පිරිසිඳ දැක්ම වෙනකොට තණ්හාව ප්‍රහාණය වෙනවා. ඇත්ත මොකද්ද කියලා හොයන්න තියෙනවා.
එහෙම.
එතකොට දැන් හුස්ම කියන එක මම යෙදිලා නම් අපිට කරන්න වෙන්නේ හුස්ම කියන්නේ මොකද්ද, කෙසේද මේ හුස්ම කියලා කියන්නේ අපිට විමසීමක් කරන්න පුළුවන්.
ඔව්.
එකට බලන්න අර කිව්වා වගේ දැන් මොන ආයතනවලින්ද හුස්ම දැනගන්න කියලා ආයතන පරියායෙන් බලන්න පුළුවන් වුණා.
ඕ
අපේ නේද මොකද්ද මොන ආයතන දෙය දෙන්නේ?
මන ආයතනයයි කාය ආයතන.
ඔව්, කාය ආයතනයයි මන ආයතනයයි නේද අපිට මොනවද දැනෙනවා? ඒ දැනීමට අවධානය යොමු කරාම තමයි අපි දැනගන්නේ ඔය ඉහළ යන හුස්ම කියලා නේද?
එහෙමයි.
අපි හුස්ම දිහා බලා හිටියොත් අපිට ආය ස්පර්ශ ටිකක් තියෙනවා කියලා දැනගන්න ඕනේ.
එහෙමයි.
දැන් බලන්න ඒ ඒ ස්පර්ශ අපි ස්පර්ශයට යොමු වුණා. එක ඒ කියන්නේ දැනීමකට යොමු වුණා.
එහෙමයි.
ඒ දැනීම කියන්නේ හුස්මද කියන ප්‍රශ්නේ. දැන් එක මොහොතක දැනීම කියන්නේ ආස්වාදයේද ප්‍රාස්වාසයේද කියලා කියන්න පුළුවන්ද? එක දැනීමක් ගත්තොත්.
එක දැනීමක් ගත්තොත් මේ මන ආයතනෙන් තමයි අපි හදාගෙන තමයි ඒක අර ආස්වාද ප්‍රාස්වාසය කියන එකට දාගන්නේ.
නෑ, එක ක්ෂණයක දැනීමක් ගත්තොත් මන ආයතනෙට පුළුවන්ද මේක ආස්වාසේ දැනීමක්ද ප්‍රාස්වාසේ දැනීමක්ද කියලා කියන්න?
මනේ
ගොඩක් වුණ නේද?
ඕ ඕ ඕ
එක ක්ෂණයක දැනීමකට අපිට කියන්න පුළුවන් ද ආස්වාසේද ප්‍රාස්වාසේද කියලා කතාවක් වෙන්නේ නෑනේ.
එහෙම බෑ, අර්ථික සම්බන්ධ කරලා තමයි අපි
දැනීම් ගොඩක් සම්බන්ධ කරලා තමයි ආස්වාසේ කියන්නේ නැත්නම් ප්‍රාස්වාසේ කියන්නේ.
එහෙමයි.
දැන් ඒක තව ටිකක් හිතන්න දැනීම් ගොඩක් සම්බන්ධ කරාම ඒකට ආස්වාසය කියන්න පුළුවන් උනේ ඇයි? ඕක ප්‍රාස්වාසය නෙවෙයි කියලා කියන්න පුළුවන් උනේ ඇයි?
අපි හදාගත්තු සංකාර ටික හින්දානේ කියන්න පුළුවන් උනේ.
ඒ සංකාර හදාගන්න උදව් වෙලා තියෙන්නේ මොකද්ද තව ටිකක් හිතන්න. දැන් ආස්වාසයේ තියෙන්නේ මෙන්න මේ වගේ දැනීම් කියලා ආය ස්පර්ශෙන් ආස්වාසි දැනෙන්නේ මෙන්න මේ වගේ ස්වභාව කියලා අපිට සටහනක් තියෙන්න ඕන නේද?
එහෙමයි.
නැත්තම් දැනීම් ටිකාවට ආස්වාසය කියලා දාගන්න පුළුවන් වෙයිද?
බෑ, ඒ දැනීම් ටික එකතු කරලා හදාගෙන තමයි අර්ථ දකින්නේ.
ඔව් ඒකේ දෙපැත්තක් තියෙනවා. අදාගෙන ආස්වාසය කියලා දකින්නවනේ.
එහෙමයි.
දැන් ආස්වාසය කියලා දකින්නකොට ආස්වාසය නෙවෙයි කියලාත් දන්නව නේද?
එහෙමයි.
ඒක දන්නේ කොහොමද?
අර ඒකේ දෙපැත්තටම මේ දැනු එක දැනුමක් තිබුණාට අනිත් දේ ගැනත් ස්වභාවයෙන්ම નિરાයාසයෙන්ම අනිත් පැත්තේ දැනුමත් ඇතර තියෙනවා. දැනුම් දෙකක් තියෙනවා.
දැනුම් දෙකක් තියෙන නිසා නේද? ඒ කියන්නේ නැත්තා විදියට කිව්වොත් අපේ ආස්වාස සටහනේ තියෙනවා මෙන්න මේ ආකාරයට කාය ස්පර්ශ දැනෙන්න ඕන.
එහෙම
ආස්වාස සටහනේ තියෙනවා මෙන්න මේ ආකාරයේ දැනීම් තියෙන්න ඕන.
එහෙමයි.
සංඥාවක් තියෙනව නේද? සටහනක් තියෙනව නේද?
එහෙමයි. අර මට මතකෙන්නේ අර උදාහරණෙටත් ඔතන අපි අර රන්දයගේ අර ආලෝක සංඥාවක් ඇවිල්ලා අන්න එතනටත් මේක ගැලපෙනවා. අපි කොහොම හරි එකකට වැටෙනකොට අනිත් පැත්තේ තියෙනව නේද තව එකක්?
ඔව්. එතකොට දැන් අපර මම මතු කරන්න හදන්නේ ආස්වාසය ගැන කතා කරන්න පුළුවන් උනේ මේ අජ්ජක්ක සටහනක් තියෙන නිසා නේද? ආස්වාසය මේ වගේ මෙන්න මේ වගේ අත්දැකීමකටයි ආස්වාසය කියන්නේ කියලා සටහනක් තියනා නේද? ඒ සටහන තියෙන්නේ එළියද තමා තුළ?
අජ්ජත් ඇතුලේ. ඔව් ඔව් ඒක
හරියටම අන්න හරි. ඔය අජ්ජත් සටහන දැන් ආස්වාසය මේ වගේ දැනීමකට ආස්වාසය කියනවා කියන අජ්ජත් සටහන නොතිබුණා නම් නැවතේ අනිත් පැත්ත හිතන්න. දැන් දැනීම් ටිකට ආස්වාසය කියන්න පුළුවන් වෙයිද?
බෑ. ඇත්තටම සටහන නොතිබුණා නම් බෑ.
බෑනේ. ඒ වගේ ප්‍රාස්වාසයටත් සටහන නොතිබුණා නම් ඕක ප්‍රාස්වාසය නෙවෙයි කියන්න පුළුවන් වෙයිද?
බෑ.
බෑ. එතකොට ප්‍රාස්වාසය නෙවෙයි කියන්නේ ප්‍රාස්වාසයට තියෙන සටහනට දැන් ගැලපෙන්නේ නැහැ දැන් තියෙන දැනීම් ටික. ආස්වාසයේ තියෙන සටහනට දැන් තියෙන මේ දැනීම් ටික ගැලපෙනවා. එතකොට ගැලපෙනවා නම් අපි ඇත කියනවා. ගැලපෙන්නේ නැත්නම් නැත කියනවා.
නැත කියනවා. ආ දෙකෙන් කොයිකට හරි අපි හදාගෙන තමයි ගන්නෙ.
ඔව් ඒකත් අපිට පේන්නේ ඇත කියන පැත්ත තමයි පේන්නේ. දැන් ආස්වාසය ඇත කියනවා මිසක් ප්‍රාස්වාසය නැත කියන්නේ
නැහැ නේ. හරි.
ගැලපෙන එකට ඇත කියනවා. හැබැයි නුවණට පේනවා මේ ඇත කියනවා කියන්නේ නැත කියන්න ඇත නැත දෙකම කියන්න අජ්ජත් සංඥාව තිබුණා. හින්ද ගැලපෙනවද නැද්ද කියලා මනින්න අටහනක්
තිබුණා.
යෙදෙන නිසයි. ඔව්. එතකොට අර බහිද්ද කතාව ඇවිල්ලා තියෙනවා. එතකොට ඔය දැන් හුස්ම කියන එක අපි බාහිරෙන් තමයි ආනහය හැපෙනවද නැද්ද කියන කතාවනේ කියන්නේ.
එළියේ
ආස්වාසය තියෙනවද නැද්ද?
එහෙමයි.
ආස්වාසය වෙනස් වීම කියන කතාවත් අතෙන්ට එනවා. ඒ වෙනස් වීම දැනගන්න පුළුවන් වෙන්නේ මේ සටහනට වඩා පොඩ්ඩක් වෙනස්. ඒකට වඩා පොඩ්ඩක් වෙනස්. එතකොට වෙනස් වෙනවා කියනවා.
එහෙමයි.
ඇත හෝ නැත හෝ වෙනස් වෙනවා හෝ ඇති වෙනවා නැති වෙනවා හෝ දැන් බහිද්දේ අල්ලගෙන කතා කරන්න පුළුවන් මේ අජ්ජත්ය යෙදෙන නිසාම නේද?
එහෙමයි. ඒක තේරුණා.
ඔව්. හැබැයි අපිට ওই අජ්ජත්ය කියන පැත්ත පේන්නෙම නෑනේ. ඒක ආයතන වලට අහු වෙන්නේ නෑ. ඒක ඥානයකින්ම අල්ලන්න ඕන තැනක්.
හරි තේරුණා.
ඔව් ඒකයි අජ්ජත් තණ්හාව අපිට ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ඉස්සෙල්ලා තේරුම් ගන්න අර ඒ තණ්හාව අර්ධ කෙරෙන්නේ බහිද්ද තණ්හාව ටිකක් ගලප ගන්න පුළුවන් වෙයි.
එහෙමයි.
සුස්ම ඇත හෝ නැත හෝ කතාව යෙදෙන්නේ තණ්හාවක් යෙදෙනවා නේද? එහෙනම් අපේ මුලාවක් යෙදිනවා. අවිද්‍යාව යෙදිලා අවිද්‍යාව යෙදුණා නම් තණ්හාවෙන් ඒක අල්ල ගන්නවා.
විඥානීයනම්
තණ්හා සංයෝග. ඒක අපි අපේ මට්ටමට අපිට ගලපන්න පුළුවන් අර බහිද්ද ඇත හෝ නැත හෝ වෙනස් වෙලා හෝ ඇති වෙලා නැති වෙනවා හෝ ඉපදිලාම නැහැ හෝ මොකක් හරි අපි බහිද්ද ගැනනේ කතා
කරන්නේ.
ගැනනේ කතා කරන්නේ. උස්ම කාය තියෙන එක.
ඔව්.
ඒ ඒකේ කතාවක් ඇවිල්ලා තියෙන්නේ දැන් උස්ම කාය කියන එක බහිද්දයි නේද?
එහෙමයි.
හැබැයි මේ කතාවට එන්න පුළුවන් වෙන්නේ මෙහි අජ්‍යත්ත සටහනක්
එක්ක
මනින හින්දා නේද?
ආ ඔව්.
අන්න ඒ ඔය දෙපැත්තම එකට යෙදිලා තියෙනවා මේ එකකට පස්සේ අනිත් එක නෙවෙයි මේ සිද්ධියේ ඔය විස්තරේ කරන්න පුළුවන්. එතකොට මේ සිද්ධිය දැක්කොත් සිද්ධිය සිද්ධිය විදිහට දකිනකොට ඔන්න ඔය වර්ග කිරීමක් අවශ්‍ය නම් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තණ්හා යෙදෙන හින්දානේ ඒක අපි සතුටින් බාර අරන් තින කැමැත්තෙන් බාර අරගෙන නියෝ හුස්ම කියන එක කැමැත්තෙන් බාර අරගෙන.
ඕකේ සම්බන්ධතාවය හැමතැනටම අපි ඒක දකින්න යොදලා බලන්න ඕනේ නේ මේක. අර ඒ දැන් හුස්ම කියන උදාහරණයට වගේම අනිත් ආයතනයි මනයි විතරෝම මේක පොහොතින් මොහොත අර ඒ අජත්ත බහිද්ද කියන එකත් එක අර සම්බන්ධ වෙන හැටි.
ඔය එතෙන්දී මොහොතින් මොහොත දැන් එතන අපිට මේක තේරුම් ගන්න මෙහෙම බෙදලා කතා කළාට ඔය ඔක්කොම එක සිද්ධිය.
ඔව් එහෙමයි තේරුණා ඒක. ඒක කියන්නේ නේ හොතටම නෙවෙයි දැන් ඔය හුස්ම ගැන කියලා දෙනකොට මට නිකන් අර ආයතන වලට බෙදෙන එක මෝඩකමක් වගේ හැඟීමක් ඇති වුණා. අපි මේ ආයතන සේරටම බෙදුවත් මනස මනින්නේ සෑහක හැම එකකටම සම්බන්ධ වෙන්නේ.
ඔව් ඒක මනස කියලා මන ආයතනෙටම විතරක් දාන්නත් එපා. ඔය ඕන ආයතනකින් ඔය සිද්ධියම
වෙන්නේ. එහෙමයි.
ඒ කියන්නේ මනසෙන් හුස්ම හදන එක අල්ලගෙන නේ ඔය කතා කළේ.
එහෙමයි.
ඒක ඒ මන ආයතනෙ ඉක්මවන දැක්මකදී තමයි ඔකේ අජ්‍යත්ත බහිද්ද කතාව ඥානයකට අහු වෙනවා කියන්නේ.
හරි හොඳයි.
හරි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා අවසරයි. අර දෙවෙනි ප්‍රශ්නේත් මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් වේද?
ඔව් අහන්න.
අර ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන එකත් එක්කම ඒ දැනුම් තුනත් එක්කම ආර්ය සත්‍ය සතර රූපයේ හට ගැනීම සමුදය නිරෝධය මාර්ගය එන්නේ හත. ඒ අර අපි මම ධර්මදේශනාවක් ඇහුවා ගෞරවනීය අනුමුදස් ස්වාමීන් වහන්සේගේ. එතන සෝතාපන්න කෙනා දකින්නවා කියලා තියෙනවා ඥාන 77ක්. එතකොට ඒ 77ට මෙතන රූපයේ හතක් රූපය හට ගැනීම සමුදය නිරෝධය මාර්ගය ආස්වාදේ නිස්සාරණය අදිනව කියන ඥාන හතක් එක්ක 11 ගුණ කරාම 77 එන්නේ රූපයේ 11 ආකාරයේද නැත්නම් මට ඒක පොඩ්ඩක් මේ පැහැදිලි නැති නිසා අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් මේ දවසරයි.
දැන් එතනත් මුලින් රූපය කියලා අපි ඔය ගත්ත උදාහරණයම ගත්තොත් හුස්ම නැත්නම් ආස්වාසය කියන රූපය ගැනනේ කතා කළේ.
එහෙමයි.
ආස්වාසය කියන කය. හරි.
එහෙමයි.
එතකොට අර බහිද්ද එක්ක මේක විස්තර කරන්න ලේසි. විස්තර කරන්න කියන්නේ අපිට ටිකක් ග්‍රහණය කරන්න ගොචර වෙන්නේ. කරන්න ලේසි. බහිද්ද අරමුණ අරගෙන මේක කියනකොට දැන් අපි එතන බලන්න දැන් රූපය කියලා අපි දාගත්තේ ආස්වාසය කියන එකනේ ආස්වාස කයනේ.
එහෙමයි.
ආස්වාස කියන රූපය.
එහෙමයි.
පද්ද කුලඟක් ඉහලා යනවා වගේ රූපයක්නේ.
එහෙම
නෑ අපිට හිතෙනවද කොයි වෙලාවකත් ඔය රූපේ මම කියලා නෑනේ
නෑ
ඒක එළිය තියෙන එකන්නේ නේ
අනහරි
ඔව් එතකොට දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ඇත්තටම සක්කාය කියන එක සක්කායයි සක්කාය නිරෝධය සක්කාය කියන්නේ මොකද්ද සොකීය බව සොකීයත්වය
ඔව්
හරි
ඔව්
එතෙන්ට එන්න උදව් වෙන දහම් කරුණුනේ මේ තියෙන්නේ
එහෙම
ඒ ඕකේ ඕකේ ඇත්තටම අපි හුස්ම ගැන සෙවීමට වඩා හුස්ම එක්ක මම යෙදීම සකීයත්වය යෙදීමේ අන්නේ ඒක හටගන්නේ කොහොමද ඒක යෙදෙන්නේ කොහොමද දැන් වැඩේ තියෙන්නේ ඒක අපිට පේන්නේ නෑ දකින්න බෑ ආයතන වලට ගෝචර නෑ ඒක නුවණකින් අහුවෙන දෙයක් හරි
හරි
ඒක මේ සකීය බව නැත්නම් සක්කාය කියන එක නේද පංච උපාදානස්කන්ධය වේදන සංඥා සංකාර විඤ්ඤාණ එතකොට ඔන්න ඔය සිද්ධියේ යම් ස්වરૂපයක් යෙදෙයිද ඒක රූප උපාදානස්කන්ධය ඕ ආස්වාදය දැන ගැනීම කියලා සිද්ධියක් තියෙනවනේ දැන්
එහෙම
ඔන්න මුළු එකේ යම් ස්වરૂපයක් යෙදෙයිද ඒකට කියනවා රූප උපාදානස්කන්ධය
එහෙම
ඔය සිද්ධියේ යම් වේදනා ගතියක් කියදෙනවද අන්නේ එක
වේදනාස්කන්ධය
එතකොට දැන් අපි අර ඒක කඩලා මේ හුස්මට රූප උපාදානස්කන්ධය කියනවා කියලා ගැලපීමක් නෙවෙයි
එහෙම
ඊට වඩා මේ සිද්ධියෙම යම් කිසේ කියන්නේ මම ගතියක් සුඛීය බවක් යෙදෙනවා නම් අන්න ඒක විස්තර කළොත් එතන විග්‍රහය තමයි ඔය ජාති පහක් එක්ක කියන්නේ.
හරි.
අපිට හිතෙන්නේ අරකට ගලපන එකනේ අපි කරන්නේ. ඒ කියන්නේ මම කියන එකට නෙමෙයි අපි ගලපන්නේ මට ලැබුණ දෙයට.
එහෙමයි.
හුස්ම කියලා දෙයක් මට ලැබිලා නැත්නම් මගේ. මට හරි මගේ හරි කියනකොට මාව මම කියන එක පැත්තකනේ.
එහෙම.
අර අපි අර දකින්න ඕන තැන නෙමෙයි දකින්නේ. අර ටාගට් එක නෙවෙයි. මොකක් හරි එල්ලයක් දුන්නහම හරියටම එල්ලේ දකිනවා නෙමෙයි අපි අර වටේ තියෙන ඒවා දිහා තමයි බලන්නේ.
එහෙම.
ඒකයි මේ සොකීයත්වය සක්කාය දකින එක රස්සලෝමෙන් අස්සලෝමිත විදින එකටත් වඩා දුෂ්කර සියුම් කාරණයක්.
එහෙමයි.
ඒකයි මේ කාර දැන් අපි දහමේ වචන ගලප ගලපා මේ සිද්ධියට දාන එක නෙමෙයි මේ සිද්ධියේ සත්‍ය මොකද්ද කෙසේද මේ කෙසේද කියන තැන සෙවීම තුල අනේතර වීමේ දර්ශනයත් එක්ක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ වගේ අර්ථයක් මේ කියන ඒ පැත්ත මතුවෙන්නේ
එහෙමයි
එහෙම නැත්නම් අපි අර ලෝකෙට ආයේ අර්ථ දදා අපේ අදහස් ටික දදා අර්ථ විතරක කර කර ඉන්නවා.
හරි.
ගයිකන්. එහාට තව බලන්න තියෙන පැත්තට යොමු කරන්න අදහසක් ඔය දුන්නේ. හැබැයි මේක එහෙම බලන්නත් බෑ. ඒකත් මතක තියාගන්න. එනාට මේ ඥානයට ඒක උදව් වෙනවා.
හොඳමයි හත්ය එනම් ගොඩක් තින් මං ඒ ධර්මදේශනා දෙක මට හොඳටම තේරුන්නේ නැහැ මේ ඒ ධර්මදේශනා දෙක නැවත අහලත් බලනවා එතකොට ටිකක් මම කියන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි
ඩොක්ටර් මේ ස්වකීයත්වයේ දකින්නක මේ අශ්වලෝමකට දිනට වඩා අමාරුයි කියන්නේ ඩොක්ටර් ඇයි ඩොක්ටර්
දැන් අපිට අදහසක් දෙන්න අපි හිතනවනේ නෑ නෑ ඔක හරි ලේසි ඔය කියනකොට මට වැටුණා කියලා නේද අහලකොටම හරියා කියන්නේ මේකයි නේ කියලා නිකන් හරි සරල ගානට එනවනේ ඔය මන් දන්න එකයි මේ කියන්නේ පැත්තට යන එකේ තියෙන වැරද්ද අපිට මතු කරන්න බුදුහාමුදුරුවම දෙන උපමාවක් බුදුහාමුදුරුවොත් මෙහෙම කියනවා නම් මෙච්චර සියුම් දකින්න දුෂ්කරයි කියලා මේක ඇහෙනකොටම වැටහුණා කියලා තමයි අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ ඒ වුණාට මේකේ තව හාර අවුස්ස බලන්න ඕන මේකේ යෙදී ගාක් විමසීම කරන්න.